අරු එස්.එම්. මරික්කාර් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා.
මුලාසනයේ ගරු මන්ත්‍රීතුමියනි, විශේෂයෙන්ම අද කාරක සභා අවස්ථාවේ විවාදයේදී මට ඇත්ත වශයෙන්ම ආණ්ඩුවට කියන්න තියෙන්නේ, පහුගිය ආණ්ඩුව කාලේ තමයි ලංකා ඉතිහාසයේ වැඩිම දූෂණ වංචා ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිද්ධ වෙච්ච කාලය. ඒ නිසා අපි හිටපු අමාත්‍යවරයාට විරුද්ධව අපි ඒ වෙලාවේ විශ්වාස භංගෙකුත් ගෙනාවා. හැබැයි ඒ විශ්වාස භංගෙට විරුද්ධ වෙච්ච කට්ටියත් ඉන්නවා, මේ සභාවෙත් ඉන්නවා. නමුත් මම විශ්වාස කරනවා මිනිස්සුන් ඇස් අන්ධ කරලා පිළිකා රෝගීන්ට පිළිකා බෙහෙත් වෙනුවට වතුර විදපු කට්ටියට මේ සහගහන අපරාධය කරපු අයට ඒ දඬුවම් ලබා දීම ආණ්ඩුව වාක්‍යයක්. දැන් 76 වසරක සාපේ කියලා නැවත බැන බැන ඉඳලා වැඩක් නැහැ, තේරුමක් නැහැ. මොකද රාජපක්ෂලාව ගෙනාවේ ඔබතුමන්ලා. 2004 දී සුනාමි වංචා ආරමුදල සුනාමි ආරමුදල සම්බන්ධ චෝදනා ලැබලා තියෙද්දි හරිද මේ රාජපක්ෂලා බලයට ගෙනාවේ ඕගොල්ලෝ. මෙතන ඉඳන්මද කොහෙද මෙන්න මේ පුටුවේ ඉඳගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මංගා වීඩියෝ එකක් ඇති, ඒක සාධාරණීකරණයක් කරා. මේ JVP එකයි මහින්ද රාජපක්ෂව අගමැති කරන්න පෙළඹුණේ කියලා ඉවරලා. මම දැක්කා දැන් ඊයේ ඔය ෆොටෝ එකක් මේ මහින්ද මාත්‍යා චන්ද්‍රිකා මැතිණියයි අනුර කුමාර මැතිතුමයි මේ උදලුතලයක් තියාගෙන මේ මොකද මුල්ගලක් තියෙන කෙනෙකුත් දැක්කා. එතකොට 76 වසර කොටස්කරු වෙච්ච ඔබතුමන්ලා ඒක විකුණලා බලයට ආවා. දැන් දඬුවම් දෙන්න. ඒකම මම කියන්න කැමති ගරු මේ සෞඛ්‍ය මැතිතුමාට කියන්න ඕනේ. දැන් මේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ මුස්ලිම් ජනතාවගෙන් පලිගැනීම උදෙසා, පැහැදිලිවම පලිගැනීම උදෙසා කොරෝනා මෘතදේහ බලෙන් ආදාහනය කිරීම කරා කිසිදු විද්‍යාත්මක හේතුවක් නැතුව. අර වඳ කොත්තු මැව්වාගේ, වඳ සාපි මැව්වාගේ, වඳ බෙහෙත් මැව්වාගේ තමයි මේක හැදුවේ. එතකොට ඒ වෙනුවෙන් කඩේ යන්න ඕනතරම් වෛද්‍යවරු ආචාර්ය මහාචාර්යවරු හිටියා වතුරෙන් කෝවිඩ් වෙනවා කියලා. මට මතකයි මම ඒ වෙලාවේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් දවසක් ඇහුවා. එතුමාගෙන් එහෙනම් මේ දැන් මගේ ආශ්‍රයේ තමයි තියෙන්නේ IDH රෝහල. මම ඇහුවා එහෙනම් ඔක්කොම වතුරෙන් කෝවිඩ් බෝ වෙනවනම් මේ ඔක්කොම ලංකාවේ ඉන්න කෝවිඩ් කට්ටියයි කියනලා මෙහෙට දාලා මෙහෙට බෝ කරන්න හදන්නේ කියලා ඉවරලා. උත්තරයක් නැහැ එතුමන්ලට. ඒ නිසා මේක පලිගැනීමක්, මේක වෛරය පිරමහීමක්. ඒ නිසා ඒ අයගේ නම් ලයිස්තු පිළිබඳව බලෙන් මුතදේ ආදාහනය කරපු අයගේ නම් ලයිස්තු ඉල්ලනවා. අපි හිතුවා මේ රටේ 70%ක් විතර මුස්ලිම් ජනතාව මේ ඔබතුමන්ලාගේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නා. අඩුම ගානේ ඒකට සාධාරණීකරණය කරන්න ඒ ලයිස්තු දේවි කියලා. එතකොට ඒකේ යම් යම් හේතුන් මත නම් වශයෙන් දෙන්න බැරි නම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් කොච්චර ප්‍රමාණයක් බලෙන් මෘතදේහ ආදාහනය කරාද කියන ලයිස්තුවත් මේ දීලා ඒ අයට සාධාරණයක් ඉෂ්ට කරන්න කියන එක අපි ඉල්ලීමක් කරන්න කැමතියි. මොකද හේතුව සාමාන්‍ය මුස්ලිම් මෘතදේහයක් පෑ 24ක් තුල ආදාහනය කරනු ලබන්නේ දැන් ඒ මියගිය පුද්ගලයාගේ මොළේ මිය ගිහිල්ලා, මට වැඩි හොඳට දන්නවා සෞඛ්‍ය මැතිතුමා, මියගිය පුද්ගලයාගේ මොළේ මිය ගිහිල්ලා එයා මිය ගියාට එයාගේ ශරීරයට එක පුච්චෙනකොට අනිවාර්යෙන් මේකක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ සාධාරණ ඉෂ්ට කරන්න කියලා අපි ඉල්ලීමක් කරන්න කැමතියි. ඊළඟට මේ සෞඛ්‍ය මැතිතුමා ජනමාධ්‍ය මැතිතුමා වීම නිසා මම එතුමාගෙන් ඉල්ලන්න කැමතියි. දැන් රාජ්‍ය මාධ්‍ය ආයතන ලංකාවේ එක ආයතනයක්වත් ලාභ ලබන්නේ නැහැ. මේ පාඩුව ආණ්ඩුවට දරා ගන්න පුළුවන්ද? එතකොට තරගකාරී වෙළඳපොළට ඇතුල් වෙන්න මාධ්‍ය ආයතන වලට ඌමනාවක් නැද්ද? එතකොට දැන් අපි දන්නවා විශේෂයෙන්ම බිලියන 5කට අධික ඇඩ්වර්ටයිසින් මාකට් එකේ ආණ්ඩුවේ ස්පෙන්ඩ් එක තියෙන විශාල ප්‍රමාණයක්. එතකොට මේක ආණ්ඩුවේ ඉඳ මේක ආණ්ඩුවට දෙන්න කිව්වට එහෙම වෙන්නේ නැහැ. එහෙම ට්‍රයි කරා රාජපක්ෂ පාලන කාලේ. එහෙම මාධ්‍ය ආයතන කොට දාන්න බෑ. එහෙම මාධ්‍ය ආයතන කොට දාන්න බෑ. මාකට් ෂෙයාර් එක තියෙනවනම් අනිවාර්යයෙන්ම හැම ඇඩ්වර්ටයිසින් ඒජන්සි එකකින්ම පෝෂණයක් වෙන් වෙනවා. එතකොට ආණ්ඩුවේ ආයතන තමන්ගේ මාකට් ෂෙයාර් එක වැඩි කරගන්න අද කටයුතු කරනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද එක රූපවාහිනී නාලිකාවක ඇමතුමා මම හිතනවා වැඩසටහනේ නම කියන එක හරිනේ. හරිද? ගුවන් විදුලි වැඩසටහනකෝ තනි කරම ගිය ආණ්ඩුවට වඩා විපක්ෂයට මඩ ගහන වැඩසටහන් තමයි කරන්නේ. මම දන්නේ ඔබතුමා දනුවත්ද ඒක පළවත්ත කාර්යාලයෙන් පිටපත වෙනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. අපි ඉස්සර තමයි ඒ වගේ රෙදි අපුල්ලන්න දැක්කේ. නමුත් මේ ආණ්ඩුව කියපු දේවල් එක්ක එහෙම වැඩ කටයුතු කරයිද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒකම අදට ගැළපෙන පරිදි රජයේ රූපවාහිනී නාලිකා සහ ගුවන් විදුලි නාලිකා ජනතාවගේ රසඥතාවයේ වගේම මාකට් ෂෙයාර් එක අල්ලා ගැනීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරනවද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව මේ නලින්ද ජයසේන මහත්මයා දන්නේ නැති, මමත් ගුවන් විදුලි නාලිකාවක නාලිකා පහක ප්‍රධානියෙක් වෙලා හිටියා. පාඩු ලබන සමාගම් ලාභ ලබන සභාගම් බාටපත් කරා. ප්‍රශස්ත වැඩසටහන් රසාස්වාද උත්සාහ කරා. ඒ වගේම වෙළඳ පොළ ඉලක්ක කරගත්තු වැඩසටහනත් ගෙනාවා. ඒ නිසා මේ ආණ්ඩුව මේ බර දරන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඔව් රාජ්‍ය මාධ්‍ය ආයතනවලට මේ සාමූහික වකිමක් තියෙනවා. ඒ වගේම ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීමේ කාර්ය කළ යුතුයි මම නැහැ කියලා කියන්නේ. නමුත් ඒ ආයතන තමන් විසින් හොයා ගන්නා වූ මුදල් වලින් මේ යැපෙන්න ඕන කියන එක තමයි අපේ මතය. ඒ නිසා මම පැහැදිලිව කියන්න කැමතියි ගොඩක් රජයේ මාධ්‍ය ආයතන වැඩබද්ද ගෙවන්නේ ඇමතුමා. ආණ්ඩුවේ මාධ්‍ය ආයතන වැඩබද්ද ගෙවන්නේ හරිද? ඉතින් ඒ නිසා මම දන්නවා තාම මාස 5 ඔබතුමන්ලාගේ ආණ්ඩුව ඇවිල්ලා මේක ලාභ ලබනවා කියන එක මාස 5 කරන්න බෑ. හරිද? අඩුම ගානේ අවුරුදු එකමාරක් යනකොට ප්‍රොපර් මාකටිං ප්ලෑන් එකක් එක ගිහිල්ලා ඒ වැඩසටහන් නවීකරණය කරලා ඒ මාකට් ෂෙයාර් එක වැඩි කරගෙන ලාභ ලබන තත්ත්වයට ගේන්න කියලා මම ඉල්ලීමක් කරන්න කැමතියි. ඒකම දැන් අපි ඉල්ලීමක් කරන්න කැමතියි. දැන් පහුගිය ආණ්ඩුව මාධ්‍ය මර්ධනය සඳහා තමයි ඔන්ලයින් පනත ගෙනාවේ. මාධ්‍ය වේදීන් ඉලක්ක කරගන්න තමයි ඔන්ලයින් පනත ගෙනාවේ. මට මතකයි ඒ වෙලාවේ ආණ්ඩුව පැත්තේ හිටපු ඇමතිවරයා හිටපු මාධ්‍යවේදියෙක්ම ඒක සාධාරණීකරණය කළත් කතා කරුවා. කනගාටු වෙයි කියන. ඉතින් ඒ නිසා මම ඉල්ලීමක් කරනවා අලුතින් මේක ව්‍යුහාත්මක වෙනසක් සහිතව අලුත් පනතක් ගේන තාක් මේ මාධ්‍ය ආවේදීන් මාධ්‍ය ආයතන වෘත්තිකයන් විශේෂඥයන් එක්ක සාකච්ඡා කරලා කියන යම් කාලයක් එනවා මේ පනත හකුල ගන්න. මොකද හේතුව මේ පනත හින්දා මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන වලට ඉලක්කගත වෙලා තියෙන ශම්‍යවාය පීඩා විඳින්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි. ඒකම අද වර්තමානයේ තාක්ෂණයත් එක්ක මාධ්‍ය හැසිරවීම සහ මාධ්‍ය භාවිතාව වෙනස් වීමත් එක්ක YouTube නාලිකා විශාල ප්‍රමාණයක් බිහි වෙලා තියෙනවා. අද මේ YouTube නාලිකා ඇත්ත වශයෙන්ම සමහර අවස්ථාවලදී ප්‍රධාන ධාරාවේ තියෙන මාධ්‍ය වලට වඩා ජනප්‍රියයි. හැබැයි මේ YouTube මාධ්‍යවේදීන්ට කොහෙවත් ලයිසන් එකක් නැහැ. රෙජිස්ට්‍රේෂන් එකක් නැහැ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඔවුන්ව ලියාපදිංචි කිරීමක් මම දැනුවත් වෙන එහෙම දෙයක් වෙලා නැහැ. ඒ වගේම මාධ්‍ය ආයතන ලියාපදිංචි වෙලත් නැහැ. දැන් ඔබතුමා දන්නවා දැන් ගුවන් විදුලි නාලිකාවක් හරි රූපවාහිනී නාලිකාවක් හරි ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා රාජ්‍ය සංඛ්‍යාත ගණිද්දී මේ යම් යම් වගන්තින් වලට එකඟ වෙලා යම් යම් ගයිඩ්ලයින් ෆලෝ අප් කරන්න ඕන. අද මේ YouTube නාලිකාවලට එහෙම රෙජිස්ට්‍රේෂන් එකක් හදන්න. මොකද දැන් මේ YouTube මාධ්‍යවේදීන්ට ඔවුන් මොනිටයිසේෂන් එකෙන් මොනතරම් ලාභයක් ලැබුවත් බැංකුවට ගියාට ණයක් ගන්න බෑ. මම දන්නේ නැහැ ඔබතුමන්ලා අර දාපු 15% බද්දහරහා ණයක් ගන්න පුළුවන්කම ලැබෙයිද කියලා ඉවරලා. මොකද හේතුව දැන් අපි දන්නවා ඔබතුමන්ලාට YouTube channel 177ක් අවුරුදු 3ක් තිස්සේ වැඩ කරා ජනතා විමුක්ති පෙරමුණේ මාලිමාවේ කැම්පේන් එක කරන්න. Facebook pages 400 ගණක් තිබ්බා. හරිද? ඒ අය ක්‍රමානුකූලව අර මේ බිත්තිය දිගේ වතුර බින්දු බින්දු කාන්දු වෙනවක තමයි ඔබතුමන්ලාගේ කැම්පේන් එක 76 වසරක සාපේ කියන එක මේ රටේ YouTube නරඹන මේ රටේ Facebook බලන කාන්තාවන්ගේ ඔළුවට දැම්මේ. මම මීට පෙරත් ඒ කතාව කිව්වා හින්දා මම ආයෙ කියන්නේ නැහැ. හරිද? එතකොට මේ ගෙදර කාන්තාව තන්නේ කරා මේ එයාගේ ජීවිතේ කෙලුණේ මේ 76 වසරක සාපේ මේ ආණ්ඩු දෙක හින්දා කියලා ඉවරලා මතේ දැම්මේ මේ Facebook pages සහ YouTube නාලිකාරා. හැබැයි ආපු ගම 15 බද්දක් දැම්මා. ඒකෙන් යම් සාධාරණයක් වෙනවනම් ඔවුන්ට වෘත්තිමය වටිනාකමක් ලැබෙනවනම් වෘත්තිමය පිළිගැනීමක් ලැබෙනවනම් වෘත්තිමය අයිතිවාසිකම් ලැබෙනවනම් කමක් නැහැ. මං හිතනවා ඔබතුමා ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරයි කියලා. කෙසේ නමුත් මම ඉල්ලීමක් කරනවා මේ YouTube මාධ්‍යවේදීන්වත් මාධ්‍යවේදීන් බවට වටිනාකමක් ලැබෙන වැඩසටහනක් ගෙනෙල්ලා ඔවුන්ව රෙජිස්ටර් කරන්න. එතකොට රෙජිස්ටර් කරාම දැන් සමහර තැන්වල දැන් ඔබතුමාත් දැකලා තියෙනවා මාත් දැකලා තියෙනවා ෆෝන් එකෙන් කැමරා තියාගෙන හැමතැනම ඉන්නවා.
ගරු මන්ත්‍රීතුමා
ඔව් මාධ්‍යවේදියද නැද්ද කියලා අපි දන්නේ නැහැ.
තවරණාරි දෙකක් කාලයක් තියෙන ඔබතුමාට.
ඔව් මාධ්‍යවේදියද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඒ මොකටද ආවා කියලා අපි දන්නේ නැහැ. සමහර වෙලාවට දේශපාලන පක්ෂයක ක්‍රියාකාරීකම YouTube මාධ්‍යවේදියෙක් වගේ එවන්න පුළුවන්. ඒකෙන් එතන අනවශ්‍ය ප්‍රශ්නෙකුත් ඇති වෙනවා. YouTube මාධ්‍යවේදීන්ට ලොකු හානියකුත් සිද්ධ වෙනවා. ඒ නිසා මේ ලියාපදිංචිය තමයි අනිවාර්යම වටිනවා. මොකද හේතුව දැන් අපි දන්නවා ප්‍රවෘත්ති සාකච්ඡාවකට හරි යම් කිසි ඉන්සිඩන්ට් එකකට හරි ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන වලින් එනකොට ඒ කොරස්පොන්ඩන්ට් ආවම එයාට මේ වෘත්තීය වකිමක් තියෙනවා. වෘත්තීය වකිමක් තියෙනවා. ඔහු අහන ප්‍රශ්න, ඔහු හැසිරෙන විදිය සහ ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධව ඔහුටම වක්කීමක් තියෙනවා. මොකද ඔහු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ලියාපදිංචි වෙලා තියෙනවා. හැබැයි ලියාපදිංචි නොවන කෙනෙක් පුද්ගලයෙක් ආවහම ඔහුට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඕන විදිහක හැසිරෙන්න පුළුවන්. හැබැයි කිසිම වක්කීමක් නැහැ. ඒ නිසා මේක හැබැයි මම කියන්නේ මේ YouTube මේ නාලිකා පාලනය කිරීම සඳහා හෝ YouTube මාධ්‍ය වේදීන් කන්ට්‍රෝල් කිරීම සඳහා නෙමෙයි. ඔවුන්ට වෘත්තීය වටිනාකමක් සහ වෘත්තීය අයිතිවාසිකම් සහ වෘත්තීය ගෞරවය ලැබෙන විදිහට ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටින අසන වශයෙන් මම නැවතත් කියන්න කැමැති හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හොරකම් කරපු නිලධාරීන්ට දඬුවම් දීම ඔබතුමන්ලාගේ වක්කීමක්. ඒ දෙනකොට හැබැයි මිනිස්සුන්ට ඕඩර් කරන්න ඕන බෙහෙත් ටික නැති කරගන්න එපා. දැන් අපට ආරංචි මේ දවස් වෙනකොට ඇන්ටි රේබිස් බෙහෙත් ලංකාවේ නැහැ කියලා ඉවරලා. හරිද? කවුරු හරි පිස්සු බල්ලෙක් කෑවත් බෙහෙත් නැහැ ලංකාවේ. මම දන්නා මේ අපිට ලැබෙන තොරතුරු. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව සොයා බලලා ඒගොල්ලන්ට දඬුවම් දෙන්න ඒ බණිනකොට රාජපක්ෂලාගේ දිහා බලලා කියන්න අපේ දිහා බලලා කියන්න එපා. අපිට අදාළ නැහැ ඒක. ඒ නිසා ඒ දෝෂ අභියෝගයට විශ්වාස බංගට අත්ුස්සපු ඒ වැරදි කරපු අයට ඒ කටයුතු කරන්න කියලා ආසිරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ගරු වේලුසාමි රාජකිෂ්ණන් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා. ගරු අමාත්‍යතුමා,
ඔබතුමා මේ රූපවාහිනිය සහ ITN රාජ්‍ය මාධ්‍ය ආයතන වැට ගෙවන්නේ නැහැ කියලා කිව්වා. මේ පෞගිය මාස 5 අපි නියමිත පරිදි වැට ගෙවලා තිනවා. සැප්තැම්බර් මාසෙට කලින් වැට් එක නොගෙව ඉඳලා තියෙනවා. දැන් ඒකට අපි සාහනයක් අරගෙන යම් ඒකත් අපි ගෙවනවා.
ගරුමරිකර
මගේ කාලය කියලා කිව්වේ නැහැ. දැන් පහුගිය කාලේ ගෙවුවේ නැත්නම් ඒ ගෙවපු නැති එක ඇකියුමුලේට් වෙලා එනවා එමත්තුමා. ඉතින් ඒක කවදා හරි ගෙවන්න ඕනේ ඒගොල්ලෝ. පාලනය බාරගත්තාම පරණේවත් එක්ක ඇදගෙන තමයි යන්න වෙන්නේ.
හරි හරි. හිටපු නා ඔබතුමා
නරක දෙකම හම් වෙනවා එමත්තුමා. හොඳ විතරක් ගන්න බෑ.
ඔබතුමාගේ හිටපු නායකයා දියලගේ දාලා ගිය පොළු තමයි අපි දැන් ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපේ ටික අපි ගෙවනවා.